සභාව කල් තැබීම ගරු අධිකරණ අමාත්‍ය තුමා,
පාර්ලිමේන්තුව 2026 ජූනි මාස 9 අඟහරුවාදා දින පෙරවරු 9:30 දක්වා කල් තැබිය යුතුයි මා යෝජනා කරමි.
සභාව කල් තැබෙන අවස්ථාවේ ප්‍රශ්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලි පිටිය මහතා.
ස්තුතියි. ගරු සභාපතිතුමනි, මම නිවාස ඉදිකිරීම හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අහන්නේ. අපි කෑගල දිස්ත්‍රික්කයේ සෙම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවසම් 51ක් තියෙනවා. මෙන්න මේ ග්‍රාම සේවසම් 51ේම ජීවත් වෙන ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් තමයි ජල ගැටලුව. විශේෂයෙන්ම මේ ජල ගැටලුවට උත්තරයක් හැරෙන්න පහුගිය කාලේ 2021 මැයි මාසේ ආරම්භ කළා තිබුණා ගලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට විශාල ජල යෝජනා ක්‍රමය කියලා යෝජනා ක්‍රමයක්. මේක හැලමඩ ග්‍රාම සේවා වසමේ තමයි ආරම්භ කළා තිබුණේ, බටුවත්ත කියන ප්‍රදේශයේ. ඒකෙන් ඒ හැලමඩ ජල පවිත්‍රාගාරයෙන් පවිත්‍ර කරන ජලය ටික ඊළඟට වේරගොඩ ජල ටැංකිය කපඩා කරලා එතනින් කොබ්බෑවල ටැංකියට එතනින් නාරංගොඩ ටැංකියට ගිහිල්ලා ඔය හරහා තමයි ජනතාවට මේ ටික මේ ජලය ටික බෙදලා දීලා ඒ ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න තිබුණේ. හැබැයි ගරු සභාපතිතුමනි, මේ වෙනුවට වෙන්න මේක ඉතාමත් කාර්යක්ෂම නැතිව තමයි මේ වැඩපිළිවෙල ගමන් කරන්නේ. මොකද 2021 ආරම්භ කරපු වැඩසටහන මේ වෙනකොටත් අවසන් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම ප්‍රදේශයේ ජනතාවට දැවැන්ත පීඩනයෙන් ලක් වෙලා ඉන්නවා. මේ විශාල ජල යෝජනා ක්‍රමේ අරමුණ තිබුණා ඒගොල්ලෝ නිවාස 13,000කට වතුර ලබා දෙන්න. හැබැයි සමත් වෙලා තියෙන්නේ නිවාස 4037කට විතරයි වතුර ලබා දෙන්න සමත් වෙලා තියෙන්නේ. ඉතුරු ටික තව නිවාස 9,000කට වතුර දෙන්න පුළුවන්. මෙන්න මේ වැඩපිළිවෙල කරගන්න බැරුව තමයි දැන් ඉන්නේ මේ වෝටර් බෝඩ් එක. ඉතින් අපි මේකෙදී ප්‍රශ්න කරද්දී ඒගොල්ලෝ කියන්නේ මේකට ඕන කරන ප්‍රතිපාදන ටික නැහැ කියලා. ජල නල ටික ගන්න ඕන කරන ඒ ප්‍රතිපාදන ටික ලබා ගන්න ප්‍රතිපාදන නැහැ කියන එක ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ කෑගල දිස්ත්‍රික්කයේ පිළිලා තියෙන භූවිෂමතාවයත් එක්කලා මේක ගුරුත්ව බලයෙන් තමයි මේ ජල ගලවීම සිද්ධ වෙන්න හදලා තිබ්බේ, මේ වැඩපිළිවෙල හදලා තියෙන්නේ. හැබැයි අපේ කෑගල දිස්ත්‍රික්කයේ පිහිටීමත් එක්ක විශේෂයෙන්ම ගොඩක් කඳු කර ප්‍රදේශ තියෙන්නේ. ඉතින් ඒක නිසා වෙන මේ කඳු කර ප්‍රදේශ වලට මේ හරහා ජලය ලබා දෙන්න බෑ. ඒ නිසාම ජනතාවට අත්‍යවශ්‍ය ජනතාවට වතුර ටික නැති වෙලා තියෙනවා. ඉතින් ඒකට අදාළ වැඩපිළිවෙලකුත් තාම හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම තමයි සභාපතිතුමනි, කෑගල්ල දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් ගලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ 2017 අවුරුද්දේ නායකයෙකු ජනතාවක් ඉන්නවා. පවුල් 35ක ජනතාවක් නායකීලා තිබුණා. මෙන්න මේ නායකයෙකු ජනතාවට නිවාස ලබා දීලා තියෙන්නේ ඔය කෑගල්ල ගලිගමේ හැලමඩ කියන ප්‍රදේශයේ තියෙන රශ්මිපුර කියලා ගම්මානයක් හදලා ඒක තමයි ඒ ජනතාව පදිංචි කරලා තිබුණේ. දැන් මේකත් කඳුකර ප්‍රදේශයක තින්නේ. හැබැයි ඒ ප්‍රදේශ ජනතාවටත් වතුර ටික නැහැ. මොකද පිටින් අරන් ගිහිලා පදිංචි කරපු ඒ ජනතාවටත් වතුර ටික නැති වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දිගින් දිගටම ගලිගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් පුරා විහිදී ඉන්න ජනතාවගේ දැවැන්ත ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ජල ගැටලුව කියන එක. ඒ නිසාම තමයි මම ඇමතිතුමාට මේ ප්‍රශ්නාවලිය යොමු කරන්නේ. ඉතින් ඒකදි විශේෂයෙන්ම මම ඇමතිතුමාගෙන් අහන්න කැමතියි, කෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව ආසනයේ ජල පරිපෝෂණ අවශ්‍යතාවය සංඛ්‍යාත්මක වශයෙන් කොපමණද කියන එකත්, ඒ වගේම මේ අවශ්‍යතාවය මෙතෙක් සම්පූර්ණ කිරීමට නොහැකි වී ඇති බව ඔබතුමන් දන්නේද කියන එක, ඒ වගේම ජල අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මෙතෙක් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති මොනවාද කියන එකත්, ඒ වගේම එම ජල ව්‍යාපෘති සාර්ථක අසාර්ථකත්වයේ ප්‍රගතිය පැහැදිලි කරන්නට පුළුවන්ද කියන එක, හා අවසාන වශයෙන් ගලිගමු ආසනයේ ජල පරිභෝජන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ව්‍යාපෘති මොනවාදයි ඔබතුමන්ගෙන් දැනගන්න කැමති. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නාවලිය සඳහා ගරු ඇමතිතුමාගෙන් මම පිළිතුරු බලාපොරොත්තු වෙනවා.
ගරු ඇමතිතුමා,
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්නයට පිළිතුරු දෙනවා. ප්‍රශ්නය අංක 1, ගලිගමුව ජල සම්පාදන ක්‍රමයේ පවතින ජල පිරිපහදුවේ ධාරිතාවය දවසකට ඝන මීටර 9000ක් වන අතර මෙයින් දිනකට ඝන මීටර 1000ක් කෑගල්ල ජල සම්පාදන ක්‍රමයේ වෙත මුදා හරි ඉතිරි ඝන මීටර 8000ක ප්‍රමාණය ගලිගමුව ජල සම්පාදන ක්‍රමයේ වෙත ලබා දේ. එහෙත් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ජනගහණය 79043ක් ආසන්න වශයෙන් පවුල් 19000ක් පමණ සිටින අතර භූ විෂමතාවය හා අනෙකුත් තාක්ෂණික කරුණු සලකමින් වර්ෂ 2035 වන විට ගලිගමුවේ ජල සම්පාදන ක්‍රමය මගින් ආවරණය කිරීමට අපේක්ෂිත පවුල් සංඛ්‍යාව 13000කි. නව ජල සම්පාදන සම්බන්තා 13000යි. දෙවැනි ප්‍රශ්නය, ඔව් ගලිගමුව ජල සම්පාදන ක්‍රමයේ ජල පවිත්‍රාගාරයේ බෙදාහැරීමේ ටැංකි 3ක් සම්පේෂණයේ නල පද්ධතිය කිලෝමීටර 16ක් හා බෙදාහැරීමේ නල පද්ධතිය කිලෝමීටර 124ක ජල සම්පාදනය හා සනීප ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය 20/22 වර්ෂයේ නිම කරන ලදී. එමගින් මේ වන විට ජල සම්බන්ධතා 4005ක් පමණ ලබා දී ඇත. එහෙත් අපේක්ෂිත ජල සම්බන්ධතා 13000ක ප්‍රමාණය ලබා දීමට භූ විෂමතාවය සමග තවදුරටත් බෙදා හැරීමේ සම්ප්‍රේෂණය නල පද්ධතිය සමග හා ජල ටැංකි ස්ථාපිත කළ යුතුය. අපේක්ෂක ගාම නිලධාරී වසම් 17යි. ප්‍රශ්නාංක 3, පළාත් සභා සහ මණ්ඩලීය ප්‍රතිපාදන යටතේ පහත සඳහන් ජල දීර්ඝ කිරීමේ ක්‍රියාත්මක කරමින් පවතී. ඒ පිළිබඳ ඇමනුම 1 දක්වා ඇත. මිලිමීටර 63 බට මීටර 3999කට එළන්න අපේක්ෂිතයි. ඒ කියන්නේ කිලෝමීටර 4ක් විතර. මිලිමීටර 90 ප්‍රමාණයේ බට මීටර 2550කට එළන්න අපේක්ෂිතයි. කිලෝමීටර 2.5ක් පමණ. අංක 4, කාලයක් සමග පවතින ප්‍රතිපාදන යටතේ පාරිභෝගික අවශ්‍යතාවය සැපීමට කටයුතු කරමින් පවතී. ඒ අනුව සාර්ථකත්වයක් පවතී. පස්වෙනි ප්‍රශ්නය, ව්‍යාපෘති අංක 1, ඉහළ ප්‍රදේශයේ ආවරණය වන පරිදි ජලය රැස්කිරීමේ ටැංකි, පම්පාගාර බෙදාහැරීමේ ටැංකි, පොම්පිය හා බෙදාහැරීමේ නල මාර්ග දුර කිලෝමීටර 36.4ක් ස්ථාපිත කිරීම තුළින් ජල සම්බන්ධතා 1900ක් ලබා දීම සඳහා කළුගල ව්‍යාපෘතිය යෝජනා කර ඇත. ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 837යි. මෙහි හඳුනාගත් ඉඩම් ලබා දෙන ලෙස වැවිලි සමාගමෙන් ඉල්ලීම් කර ඇති අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට යොමු කර ඇත. පොම්පාගාරය දක්වා ජල නල එළීම සැලසුම් කර ටෙන්ඩර් කැඳවීමට ප්‍රදානය කර ඇත. ව්‍යාපෘතිය 2, පවතින ජල නල පද්ධතිය දීර්ඝ කිරීම තුළින් කිලෝමීටර 43.2ක ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 829ක ජල සම්බන්ධතා 1374ක් ලබා දීමට සැලසුම් කර ඇත. අවසානයේ අදාළ නැත. ගරු මන්ත්‍රීතුමනි, ඊට අමතරව ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ සමස්ත කාරණාව පිළිබඳව අපි දිස්ත්‍රික් කළමනාකාරතුමා ඇතුළු නිලධාරීන් එකතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකතු කරගෙන සාකච්ඡාවක් ඉදිරි මාසයේ සාකච්ඡා කරලා තවදුරටත් ජනතාව සහ රජය සම්බන්ධ කරගෙන අදාළ ප්‍රදේශයේ ජල නල පද්ධතීන් එළන්න, එහෙම නැත්නම් දීර්ඝ කරන්න අපිට සාකච්ඡා කරගන්න පුළුවන්. අදාළව මෙන්න මේ ඔබ විසින් නගන ලද ප්‍රශ්නයට අදාළව මේ මොහොත වෙනකොට ගත්තු ක්‍රියාමාර්ග තමයි මම ප්‍රකාශ කරන්නේ.
මේ විනිසුති ගරු ඇමතුමා, මීළඟට සභාව කල් තබන යෝජනා යටතේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සෙන්සිං ඇමතුමා.
බොහොම ස්තුතියි සභාපතිතුමනි. අධිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපේ අධිකරණ ඇමතුමාට මම ස්තුතිවන්ත වෙනවා එතුමා පැමිණීම සම්බන්ධයෙන්. එතුමාත් දන්නවා මං හිතන්නේ එතුමාත් නීතිඥ පවුලකින් පැවතෙන්නේ මගේ වගේම. ඇමතුමා වාස්තු විනාන කර්මාන්තයේ නීතිඥවරයෙක්ද? වාස්තු විනාන කර්මාන්තයේ ඒ වගේ ඔබතුමගේ මං හිතන්නේ ආන්ටි නැන්දනිය මට අම්බෙලා තියෙනවා එතුමියත් නීතිඥවරයක්. නීතිඥ පවුලකින් ඔබතුමා පැවතෙන්නේ, හොඳ පවුලකින් ඔබතුමා පැවතෙන්නේ. ඒ හින්දා හොඳ පවුල කියලා කියන්නේ ඔබතුමා ටයි ගන්න නින්ද, කෝට් එක ගන්න නින්ද, ඉංග්‍රීසි කතා කර ඉඳ, පටිය දාන ඉඳ නෙමෙයි. හොඳ ගුණ යහපත් දෙමව්පියන්ගේ පවුලකින් එන බව මම දන්නවා. ඒ හින්දා බලාපොරොත්තු වෙනවා දේශපාලන අපේ විරුද්ධකම් තිබ්බත් මේ නීති වෘත්තිය සහ අධිකරණය සහ අධිකරණයේ ස්වාධිපත්‍ය රැකීම සඳහා දේශපාලනය කරනකොට අපිට සමාජලට මේක පක්ෂයකට අපි නැඹුරු වෙනකොට මේක අමතක කරනවා. විශේෂයෙන්ම බලේ ඉන්නකොට මේක බලේ තියාගන්නත් බලය පතුරවන්නත් අපේ වගේ රටවල අපි දියුණු රටක් නෙමෙයි එංගලන්තය වගේ නැත්තම් අයර්ලන්තය වගේ දියුණු නීති පද්ධතියක් තාම විශ්ලේෂණය වෙලා නැහැ. අපේ රටේ වෙමින් පවතිනවා, ඉතාමත් උස් මට්ටම පවතිනවා. ඉතින් මේ වගේ රටක අපි විශේෂයෙන්ම බලා ගන්න ඕනේ. ඔබතුමා දන්නවා මේක ඉතිහාසයේ ගත්තොත් එහෙම විශේෂයෙන් මම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අගවිනිසුරු තුමාලගේ දෙන්නේ නම් සඳහන් කරන්නම්, සරත් සිල්ලා මැතිතුමා සහ මොහන් පීරිස් මැතිතුමා. ඒ කාලේ මමත් මේ වෘත්තියේ ඉදිලා හිටියා. විශාල ලෙස දේශපාලනීකරණය කරනු ලැබුව ඔබතුමා පිළිගන්නව ඇති අධිකරණ ඒ කාලේ. විශේෂයෙන්ම ඔවුන් පත්කිරීම තුළ අපිට විරුද්ධවාදීන් විරුද්ධ පක්ෂයේ දේශපාලඥයින්ට විශාල අඩත් තෙට්ටම් හිරිහැර වලට මූණ පාන්න සිදුනා. රටේ ජනතාවටත් ඒ වගේම නීතියේ ස්වාධිපත්‍ය නැති වෙන තත්ත්වයක් ඇති වුණා. හැබැයි කෙසේ වෙතත් ගරු ඇමතුමා, මම රාජපක්ෂවරුන්ට විරුද්ධව විශාල සටනක් ඒ කාලේ කරා. අවස්ථා දෙකදීම මාව නීති විරෝධී ලෙස සිරගත කරන්න උත්සාහ කරාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒ විනිසුරුවන් ඒ අධිවිනිසුරුවන් ඉන්න කාලේ වුණත් මට සහනයක් ලැබලා නීතියේ සහනය ලබා ගන්න අවස්ථාව ලැබුණා. ඒ தත්ත්වය උදා වුණත් සෑහෙන දුරට ඒක මං හිතන්නේ ඉරෝඩ් වුණා කියලා කියන්න පුළුවන් අපේ ඒ වෘත්තිය එක එක අංශ වලින්. හැබැයි කෙසේ වෙතත් ඒ ඉරෝෂන් එක ඇතුලේ පවා යම් මම කියන්නේ ඒක හොඳම தත්ත්වයක් කියලා, හැබැයි නීතියෙන් යම් සහනයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඔබතුමාගේ අවධානයට යොමු කරනවා ගරු ඇමතුමා, විශේෂයෙන්ම මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අන්තිම අවුරුද්ද වගේ කාලය තුළ මට අහන්න ලැබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ වෘත්තිය යෙදෙන නීතිඥවරුන්ට නඩු පවා නැති වෙන තත්ත්වයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට බැරි තත්ත්වයක් උදා වෙන අවස්ථාවක් වගේ වකවානුවක් උදා වෙලා තිනවා. විශේෂයෙන් මේ මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් නඩු කතා කරන්නත් කලින් පොඩ්ඩක් අහලා විනාඩි 20ක් විනාඩි 30ක් සමානතර පැයක් අහන්න පුළුවන්. හැබැයි අහලා විසික් කරනවා. ඔබතුමා දන්නවා මේ මානව හිමිකම් මූලික අයිතිවාසිකම් නඩුවක් මේක අපේ පරම අයිතියක්. මේ අයිතිය නැත්තම් රටේ ජනතාවට විශාල හිරිහැර වලට මූණ පාන්න සිදු වෙනවා. මේක මේ පස්සේ මේ ඩෙවලොප් වුණ ලෝ එකක්. මේක දිගටම තිබ්බ එකක් නෙමෙයි. කෙසේ වෙතත් මේ ලෝකයේ දියුණු වෙනමත් එක්කම ජනතාවගේ අයිතිවාසිකම් වලට වැදගත්කමක් ලැබෙනකොට මේ නීති කෘත්‍ය ලෝකයේ හැම රටකටම වගේ ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් මේක ඉතා වැදගත් දෙයක්. මේ වගේ අපේ වගේ රටක දැන් අපි දැක්කොත් ගරු ඇමතුමා, මේ අන්තිම කාලේ මම කිව්වේ නඩුවක් ෆයිල් කරන්න ඔබතුමා දන්නවා කොච්චර අමාරුද කියලා. මම නඩුවක් අපි මගේ නඩුවක් පවා මම විශාල පරිශ්‍රමයක් යොදලා විශාල මුදලක් යොදලා ජනාධිපති නීතිවරයෙක් අල්ලගෙන උසාවියට ගියපුවාම ඒකාධිකරණයකින් කිව්වා ඉතාමත් මම හිතන්නේ නීති විරෝධී ලෙස මට හිරියාර කරනවා කියලා. මම උදාහරණයක් විතරක් දෙන්නම්, මං ගැන කතා කරන්නේ මං කියන්නේ. අධිකරණ දෙකින්ම එකක හිටියා කෝදාගොඩ විනිසුරුතුමා, අනිත් එකේ හිටියා නමාස් විනිසුරුතුමා. මූලිකත්වය ගත්ත කෝදාගොඩ මැතිතුමා කිව්වා මේක this should be heard in the chambers is very sensitive කියලා කිව්වා. ඒ තියෙන චෝදනා, අභූත චෝදනා මේ ආකාරයෙන් ඒ විනිසුරු මඩුල් දෙකටම ආවට පස්සේ එක තව විනිසුරු මඩුල්ලකට ගිහිල්ලා කරු ඇමතුමා විනාඩි දෙකෙන් පොලිසිය ඉන්නේ නඩු දාන්න, අපි ඉන්නේ හිරේ දාන්න කියලා ඒ විනිසුරු මඩුල්ලේ හිටපු විනිසුරුතුමා නඩුව විසික් කරා. ඒතර බලන්න මේ මෙච්චර අමාරුවෙන් දාන නඩුවක්, මම මේ උදාහරණයක් දෙන්නේ ජනතාව විශාල අමාරුවෙන් අපේ සභානායකතුමාණන් හිනාවල යනවා දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නින්ද ඒ කාලේ නම් අපිත් එක්ක ඕවට ලොකුවට සටන් කරා විරුද්ධ පක්ෂ ඉන්න කාලේ ගිරිය පොපකට කෑ ගැව්වා අපි අගය කරන එතුමා එක්ක අපිත් එක්ක සටන් කරපු ඒ කාලේ ඉතින් මම ඒක තමයි කිව්වේ මේ ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට මේක දැනෙන්නේ නැහැ ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට රාජපක්ෂවරුත් ඔහොමයි හැබැයි දැන් ඔවුන්ට දැනෙන ඇති විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ඒ හින්දා ඔබතුමාගේ අපි අවධානය යොමු කරනවා විශේෂයෙන්ම ඔබතුමා මම ඔබතුමාගෙන් ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා ඒ වගේම අධිකරණයේ විශාල මේ 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 වකවානුව තුළම වැඩසටහනක් කරලා තියෙනවා 40 වගේ ගරු ඇමතුමා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඒ අපිට ලැබෙන තොරතුරු අනුව මූලික පරීක්ෂණ පවත්වලත් නැහැ විධිමත් විනය පරීක්ෂණ පවත්වලත් නැහැ අපි බලාපොරොත්තු වෙනවා ඒ හරියාකාරයට ඒ විනිසුරුවරන්ට අවස්ථාවක් ලබලා දෙන්න ඔවුන්ගේ නිර්වාදිතාවයක් තියෙනවා ඒ ඔප්පු කරන්න. ඒ වගේම මම දකිනවා ගරු ඇමතුමා විශේෂයෙන් මේ දේශපාලනය කරන නිසා මේ ආගමත් මේකට සමාට අදා ගන්න ඔබතුමා දන්නවා ස්වාධීන වෙන්න ඕනේ මේ මිනිසුරුවන් මී පැණි වගේ පිරිසිදු වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන් මං හිතන්නේ ස්වාධීන බව හැම අංශයකින්ම දේශපාලන වශයෙන් ගැත්තන් නොවිය යුතුයි ආගමික අතෙන් ගැත්තන් නොවිය යුතුයි අනිකුත් අංශ වලින් ගැත්තන් නොවිය යුතුයි ඔබතුමාට මං කියන්නම් මගේ ජස්ටිස් දීරත්න මගේ සහෝදරයාගේ නෝනාගේ තාත්තා එතුමා මං හිතන්නේ ඉතාමත් කීර්තිමත් අග මේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරේ ඒ දවස්වල මට මතකයි එතුමා අපි පොඩි කාලේ කිසිම පෞද්ගලික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ පෞද්ගලික මිතුරන් පවත්වන්නේ නැහැ ඒ විනිසුරුවරේ බවට පත් වුණාම මහාන වුණා වගේ මම හිතන්නේ මේක රකින්න ඕනේ. ඉතින් ගරු ඇමතුමා අපි දකිනවා මේක මේ මේ ක්‍රමවේදයෙන් පොඩක් බැහැරෙනවා සමාන විනිසුරුවරුවන් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ මැදිහත් වීම ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙනවා අධිකරණ ඇමතිවරයා වශයෙන් ඒ වගේම මම දැක්කා විශේෂයෙන්ම ඔබතුමාට මම සදාන් කරන්න ඕනේ මෙන්න මේ කෝදාගොඩ මැතිතුමා ඒ වගේම නවාස් මැතිතුමා ජනක් දිසිල්ල මැතිතුමා අර්ජුන ඔබේසේකර මැතිතුමා සෝපිත රාජකරණ මැතිතුමා කුමුදිනි මැතිතුමිය මේනකා විජේසුන්දර මැතිතුමිය වෙංගප්පුලි මැතිතුමා අබේකෝන් මැතිතුමා මේ නම් කීපයක් ඉතාමත් ශ්‍රේෂ්ඨ ලෙස මම හිතන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ කටයුතු කරමින් පවතිනවා මොවුන්ට මම හිතන්නේ මම දකින්න විදිහට නීතිනිවරයක් වශයෙන් මේ වගේ මූලික අයිතිවාසිකම් නඩු ගොඩක් ඒවා ඒ අධිකරණ වලට වැටෙන්නේ නැහැ. ඉතින් විනිසුරුවන් කීප දෙනෙක් පමණක් තෝරාගෙන මේ මූලික අයිතිවාසිකම් මේවා ගොඩක් වෙලාවට මේ ආණ්ඩුවේ මර්ධණයට තමයි මේක යොදා ගන්න ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. ඒ හින්දා බලාපොරොත්තු වෙන ඔබතුමාගේ මම දැක්ක ඒ වගේම මම ඉතාමත් මං හිතන්නේ අවාසනාවන්ත ලෙස මම වීඩියෝ පටයක් දැක්කා. යම් විනිසුරුවරයෙක් ආගමික මේ ක්‍රියාවලියක යෙදෙනවා. ඒ වගේම ඒ පුද්ගලයා එතන හිටියේ පුද්ගලයා සම්බන්ධයෙන් ගයන් සිටිමාන්න කියලා මිනිමර චෝදනාවට ලක්වුණු ඒ වගේම යම් යම් චෝදනාවට ලක්වුණු පුද්ගලෙත් ඒ ස්ථානයේ හිටියා කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ විශේෂයෙන්ම මේ ආගමික ඒ වගේම දේශපාලන යම් සම්බන්ධකම් තියෙනවා නම් ඒ විනිසුරුවන් අනිවාර්යයෙන්ම ඒ විනිසුරු වෘත්තියේ යෙදිය නොයුතුයි කියන දෙයක් මම කියන මොකද ස්වාධීන වෙන්න ඕනේ. ඔවුන් ඉතා පරිස්සමෙන් තමන්ගේ තමන්ට පෞද්ගලික අදහස් තියෙන්න පුළුවන්. හැබැයි විනිසුරුවන් වශයෙන් ක්‍රියාත්මක වීමේදී ඔබතුමත් මමත් මේ සාමාන්‍ය මේ නීතියේ ස්වාධිපත්‍ය අධිකරණයේ ස්වාධීන බව අගයන පුද්ගලයන් වශයෙන් දේශපාලන වශයෙන් මම ඉන්න පුළුවන් ආණ්ඩු පක්ෂයේ ඊළඟ පාර මට ඕක දැනෙන්නේ නැති වෙන්න පුළුවන් ඕක දැනෙන්නේ විරුද්ධ පක්ෂයේ මිනිස්සුන් වෙන්න පුළුවන් හැබැයි එහෙම අපි හිතන්නේ නැතුව මේක රැක ගන්න ඔබතුමාගේත් මගේත් මගේ පියා මගේ ආච්චි වගේ මගේ ඥාති පිරිසක් විශාල පිරිසක් මේ වෘත්තියේ යෙදෙන නිසා අපේ එක වගකීම මේක රැක ගන්න එක එහෙම නැත්නම් එහෙම බැරි වෙලාවත් මේක මේ දේශපාලන කරණය තුලින් මේ ආකාරයේ වෘත්තිය උසස් වීම දේශපාලන ඔබතුමාට ඒ අන්තිම මම කාර්යයක් කියන්න ඕනේ දේශපාලන තීඳු ලැබලා දුන්නොත් අප ලබා නොදුන්නොත් උසස් වීම හම්බෙනවා නැත්තම් හොඳ අධිකරණ වලට ඒ විනිසුරුවන් ඉදිරිපත් කරනවා. ඒතකොට විනිසුරුවන් විශාල පිරිසක් හොඳ විනිසුරුවන් වනුන්ට ඒ පක්ෂග්‍රාහී වෙලා දේශපාලන ගැටිභාවය දක්වන්නේ නැත්තම් ඔවුන්ට ඒ උසස් වීම ලැබෙන්නේ නැහැ. ඒතකොට 98%කට වගේ ප්‍රමාණයකට ඒ උසස් වීම ලැබෙන්නේ නැහැ වාසි ලැබෙන්නේ නැහැ. ඉතා සීමිත ඒ දේශපාලන ගැතිභාවයෙන් නීති විරෝධී ලෙස අපි බලාපොරොත්තු වෙනවා මේවට ඊළඟට එනකොට මේවට ව්‍යවහාරික පරීක්ෂණ පවත්වලා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම මේ මේ ඒක අල්ලස් දීමක් වෙන්නත් පුළුවන්. මොකද ප්‍රොමෝෂන් එකක් වුණත් උසස් වීමක් නැත්නම් කාලය දීර්ඝ කර ගැනීම මම දැක්කා දැසරි මැතිතුමත් කියනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ අවුරුදු දෙකක් තව දික් කරගන්න කියලා. මම හිතන්නේ යම් යෝජනාවක් තියෙනවා කියලා. ඒ වගේ දේවල් සිදු වුණොත් මම හිතන්නේ අර අර කිව්වා වගේ අල්ලස් දීමක් වෙන්නත් පුළුවන්. එවැනි දෙයක් කරොත් එහෙම විනිසුරුවන්ට බලපෑම් කිරීමක් සිදු වෙන්න පුළුවන්. ඒ ආකාරයේ සිදුවීමක් සිදු වෙනවා. ඔබතුමාගේ අවධානය ඒකටත් යොමු කරනවා. ඒ හින්දා ඔබතුමාගේ අවධානයට මම යොමු කරන මේ ප්‍රශ්න තුන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සඳහන් වී ඇත්තේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට ශේෂාධිකරණය බැඳී සිටිය යුතු බවයි. එවන් පසුබිමක් තුළ පැන නැගී ඇති පහත ගැටලු සම්බන්ධයෙන් පිළිතුරු ගරු අමාත්‍යමාගෙන් බලාපොරොත්තු වෙනවා. 2021, 2022, 2023, 2024, 2025, 2026 යන වසරවල මානව හිමිකම් හියුමන් රයිට්ස් මූලික අයිතිවාසිකම් ෆන්ඩමෙන්ටල් රයිට්ස් පිළිබඳ වෙන්වෙන් වශයෙන් නඩු කොපමණ ප්‍රමාණයක් පවරා තිබේද, දෙක මූලික අයිතිවාස අවස්ථාවේදීම නඩු ඇසීම සඳහා අවසර ලබා නොදී කොපමණ ප්‍රමාණයක් ඉවත් කර තිබේද, නඩුව පවත්වා ගැනීමට ලීව් ටු ප්‍රොසීඩ් තවදුරටත් ඇසිය යුතු නඩුවක් බවට තීරණය කරන ලද ඒ වසරවල නඩු ප්‍රමාණය කොපමණ තියෙන ඔබතුමාගේ ඒ ප්‍රශ්න තුන යොමු කරනවා. බොහොම ස්තුතියි.
ගරු ඇමතුමා.
ගරු මුලාසුරු මන්ත්‍රීතුමනි, මා අද දින මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු සැපීමට සූදානම පැමිණියා. මට මේක විවාදයක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මූලික අදහසක් පමණක් දක්වලා ඉතුරුට ප්‍රශ්නවලට මම පිළිතුරු දෙන්නම්. අංක 1, නීතිය විධානය ආධිපත්‍ය සුරැකීම සඳහා අධිකරණයේ ස්වාධීනත්වය අත්‍යවශ්‍ය අංගයක්. අධිකරණයේ ස්වාධීනත්වය අවශ්‍ය වෙන්නේ නීතිඥවරුන්ට වඩා මේ රටේ පුරවැසියන්ට. මොකද පුරවැසියන්ගේ ආරක්ෂාව තියෙන අධිකරණයක් ස්වාධීන වෙනකොට පමණයි නීතිය විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන්නේ පමණයි. එතකොට අපි දන්නවා, මම ඉතිහාසය ගැන කතා කරන්න යන්නේ නැහැ, නඩුකාරතුමලට ගල් ගහපුවා ගෙවල් වල හිටපු අග්‍රවිනිශ්චකාරයන්ට යම් කට්ටිය සලකපු විදිය, මේ සියල්ලම ඉතිහාසයේ අපි ඇති වෙන්න දැකලා තියෙනවා. ඒ නිසාම විපක්ෂයේ ඉන්නකොට නීති විධානයේ ආධිපත්‍ය නොමැතිකම නිසා විඳවපු කොටසක් හැටියටත් අපි හිටියා. කෙසේ වෙතත් මේ වන විට අපේ රජයේ මගින් නීති විධානයේ ආධිපත්‍ය පිහිටුවීමටත් අධිකරණයට ස්වාධීනව කටයුතු කිරීමටත් සම්පූර්ණ අවස්ථාව ලබා දීලා තිබෙනවා. නමුත් ගොඩාක් දෙනා, මං හිතන්නේ ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාට එහෙම පැටලවිල්ලක් නැහැ, නමුත් බහුතරයක් දන්නේ නැහැ අධිකරණ ඇමතිට කරන්න පුළුවන් සීමාව මොකද්ද, විධායකයේ සීමාව මොකද්ද. එතනින් එහාට අධිකරණ සේවා කොමිෂන් සභාව කියන්නේ ව්‍යවස්ථාවේම ආරක්ෂිත කරලා තියෙන ස්වාධීන ආයතනයක්. ඔවුන්ගේ ක්‍රියාකාරිකම් මොනවද කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් ගරු සුජීව සේනසිංහ මන්ත්‍රීතුමා ඒක දන්නවා. ඒ වගේම ඔහු දන්නවා නඩුකාරතුමන්ලගේ වැඩ තහනම් කිරීම, විමර්ශන කිරීම සියල්ලම ස්වාධීනව අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් වෙන්නේ. ඒ වගේම ඒ නඩුකාරතුමන්ලගේ විනය බැලීම මා විශ්වාස කරනවා තරයේ වර්තමානයේ අග්‍රවිනිශ්චකරු අග්‍රවිනිශ්චකාරතුමා සහ අධිකරණ පද්ධතිය ඉතා ස්වාධීනව කටයුතු කරගෙන යනවා දේශපාලන අධිකාරියේ බලපෑමක් නොමැතිව. ඒක තමයි මට ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නවලට උත්තර සැපෙවොත් මෙහෙම පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු, ඒ කියන්නේ වසර අදාළව පවර්ලද මානව හිමිකම් නඩු 2021 443, 2022 399, 2023 319, 2024 351, 2025 301, 2026 මේ දක්වා නඩු 25යි. ඒ පළවෙනි උත්තරය සඳහා දෙවෙනි දෙවන ප්‍රශ්නය සඳහා පිළිතුර 25, that's what I have. In 2026, 25 cases has been filed. Sorry, the confusion was the year was 2026, but the figure is 2025. Sorry, 25. Now, that is not here, but so far you can take it up to date for year 2026. 25 has been filed. Right? Devani Prashne Radhala Pilatura, මූලික අවස්ථාවේදී නඩු ඇසීම ඒ අවසර ලබා නොදී ඇසීමට අවසර ලබා නොදී කොපමණ ප්‍රමාණයක් ඉවත් කර තිබේද? 2021 91, 2022 85, 2023 107, 2024 140, 2025 59, 2026 මේ දක්වා සංඛ්‍යාව බිංදුවක් හැටියට වාර්තා වෙනවා. තුන්වෙනි ප්‍රශ්නය, තවදුරටත් ඇසිය යුතු බවට තීරණය කරන ලද නඩු ප්‍රමාණය කොපමණද? 2021 352, 2022 314, 2023 212, 2024 211, 2025 242, 2025 අපිට එක 25ක් වශයෙන් සමාන 2026 ඒ සංඛ්‍යාව 25ක් වශයෙන්ම තියෙනවා. මොකද ඒ ටික තමයි ගුණ වෙලා තියෙන්නේ. එකකට ප්‍රතික්ෂේප වෙලා නැති නිසා ඒ 25ම ඇසිය යුතු නඩු තත්ත්වයේ තියෙනවා කියලා තමයි මට කියන්න වෙන්නේ. මේක තමයි මගේ ඔබතුමාගේ ප්‍රශ්නවලට උත්තර.
ගරු මන්ත්‍රීතුමා.
ඔබ ස්තුතියි ඇමතිතුමනි, මම ඔබතුමා කිව්ව දේ පිළිගන්නවා. ඇමතිවරයා වශයෙන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා, මම ඒක පිළිගන්නවා. ඒ වගේම ඇත්තටම සන්තෝෂන ඔබතුමාගේ පුද්ගලික මේ තනතුරට පත්වීම තුළ යම් දේශපාලන ඔබතුමා යම් දේශපාලන බැඳීමක් තියෙනවා කියන එකත් පිළිගන්නවා. මගෙත් මේ දේශපාලන බැඳීම තියෙන පුළුවන් ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට. ඉතින් මම ඔබතුමාට එක දෙයක් විතරක් කියනවා. මේ කලින් හිටපු ඇමතිවරුත් ඒ වගේම පාලකයෝ කිව්වේ ස්වාධීනව තමන්ගේ අධිකරණයේ ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි ඔවුන් සඳහන් කරේ. ඔබතුමාත් ඒක සඳහන් කරා. එතකොට කෙසේ වෙතත් ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේක ඉතාමත් වැදගත් ගරු ඇමතිතුමනි. ඔබතුමා බලන්න මේ 400 ගණන් මේ අපි මේකේ විකාශනය වෙනකොට ඔබතුමාට මතක ඇති අපි ප්‍රැක්ටිස් එකේ ඉන්න කාලේ ඉතාමත් උද්‍යෝගයෙන් මේ නඩු වලින් විශාල සහනයක් මේ ජනතාව ලබලා ගත්තා. මොකද මේ අන්තිම තැන තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ මේ ජනතාවට එන්න පුළුවන්. ඒකට 400 ගණන් තිබලා 300 ගණන් තිබිලා අන්තිමට 325 ඔබතුමාට දැන් බලන්න මේ ඔබතුමාට මම මේ කියන්නේ ඉතාමත් පැහැදිලි වෙනවා 26 මේ මාස 5ට 25යි. ඉතාමත් පහත් මට්ටමේ නඩු දාන්න ඇත්තේ තරමට ඔබතුමාට මම ඒක තමයි කිව්වේ. නීතිඥවරු තමන්ගේ ප්‍රැක්ටිස් එක අතාරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මම ඔබතුමාට මේ චෝදනාවක් කරනවා නෙවෙයි. ඉතාමත් මං හිතන්නේ සෝචනීය තත්ත්වයක්. මොකද මේ නීතිඥවරු ශේෂාධිකරණේ ගොඩක් ප්‍රැක්ටිස් කරන්නේ මේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් නඩු හරහා. ඒ කට්ටියගේ ප්‍රැක්ටිස් එක ගන්නේ මම කියන්නේ. ඒකේ මම පිළිඹු කරන්නේ එතකොට මේ මාස 5ට 25 නම් ඉතුරු මාස 7 ඉවරනකොට තව ඕනනම් 35ක් එකතුනොත් 70යි. එතන ඔබතුමාට 60යි ඇත්තරම. 35ක් එකතුනොත් 60යි. එතකොට නඩු 60යි මේ අවුරුද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් සහ මේ ලංකාවේ තිබ්බ අඩුම ප්‍රමාණය එතකොට. දැන් ඔබතුමාට පේනවා අධිකරණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මේ කිව්ව දේ හරියටම හරි කියන එක මේකෙන් ඔප්පිනවා. ඒකයි මම මේ ප්‍රශ්න ඔබතුමාගෙන් අහුවේ. එතකොට කවුරුත් නඩු දාන්නේ නැහැ. මොකද නඩු විසික් කරනවා. කෝටි ගාණක් ලක්ෂ ගාණක් වියදම් කරලා. ඒක මට වුණා. විනාඩි 5යි ඇව්වේ පොලිසියෙන් නඩු දාන්න අපි ඉන්නේ හිරේ දාන්න කියලා මාව එළියට දැම්මා. හැබැයි අනිත් නඩුවේ මගේ සීළු අයිතිවාසිකම් පිළි අරගෙන ඒ නඩුව වෙන ශේෂ්ඨාධිකරණයේ විනිසුරු වන් කීප දෙනෙක්ගේ ගහගෙන යනවා. මම මෙන්න මේක තමයි මම ඇව්වේ. මට නෙමෙයි මේ රටේ දුප්පත් ජනතාවට. මේ අපේ නිලධාරියෙට, මේ අපේ පාර්ලිමේන්තු නිලධාරියෙට, පොලිසියේ මහත්තයෙට මොනවා හරි අඩත්තේට්ටමක් වෙනවා නම් ඉහළ පුද්ගලයන්ගෙන් ඒ පුද්ගලයන්ට යන්න තියෙන අන්තිම අවස්ථාව තමයි මේ ශේෂ්ඨාධිකරණය. දැන් මේකේ මේකට උත්තර දෙන්න ඕනේ අගවිනිසුරුතුමා. මේම කොහොමද මේ පහත වැටුනේ කියලා එතුමාට මම හිතන්නේ ඔබතුමා යොමු කරන්න ඕනේ. 25යි මේ අවුරුද්දේ මේ මාස 5ට. ඒකට මම නඩු දාන්නේ නැහැ කවුරුත්. මම විසික් කරන හින්දා. ඒ හින්දා මේක ඉතාමත් භයානක තත්ත්වයක්. මේක පොලිස් රාජ්‍යයක සලකුණක්. මේක රුසියාවේ මෙහෙමයි, වෙනිසුවේලාවේ මෙහෙමයි, අනෙකුත් නීතිය නොමැති රටවල තත්ත්වය මෙහෙමයි. හින්දා ඔබතුමාට මම මේ දත්තත් ඉදිරිපත් කරන්න පසු අවස්ථාවක හැබැයි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඉන්නේ. හින්දා ඔබතුමා මම හිතනවා යම්කිසි පණිවිඩයක් මේ අවස්ථාවේදී ලබා දෙයි කියලා. මම හිතන්නේ රියන්සි අල්සකුර මහත්මයා ඔබතුමාලගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, ජනපති නීතිවරයෙක් එතුමා සඳහන් කළා තිබ්බා. නීති මේ අපේ භාෂාවෙන් එක හරහා සඳහන් කරලා තිබ්බා මේ මිනිස්ටර් කාර්යවරුන්ගේ උසස් වීම දෙනකොට හරි ක්‍රමවේදයට දෙන්න කියලා. ඔවුන්ගේ සීනියොරිටි ගණුව දෙන්න කියලා. එහෙම නැත්නම් දේශපාලනය කරන්නේ වෙලා මේ තමන්ගේ වුණාවන්ට මේ විනිසුරුවන් පාවිච්චි කරන්ඩ ඒ උසස් වීම මාරු වීම ලබා දෙන්න පුළුවන් කියන දේ තමයි මේ නීතිඥ සංගමයත් සඳහන් කරේ. එහෙනම් මේක ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ දත්ත ලබා දීම සම්බන්ධයෙන්. අවධානය යොමු කරනවා මේ රටේ පාලකීන්ට මේ දේ සම්බන්ධයෙන්. ඉතාමත් ස්තුතිය ඔබතුමාට.
වේනි ස්තුති ගරුමත්ම.
ඉතාම කෙටියෙන් පැහැදිලි කිරීමක් පමණයි. මා විවාදයක් කරගන්න හදන්නේ නැහැ. ඔබතුමා මත ඉදිරිපත් කළා. ඔබතුමාගේ ඉදිරිපත් කරු මත එකක් තවරමක් කිව්වා නීතිඥවරයෙක්ගේ නමක් කියලා. අපේ පක්ෂේ නීතිඥවරයෙක් කියලා. අපේ පක්ෂයට ගොඩක් නීතිඥවරු වැඩ කරනවා. ඒ නිසා මම හිතන්නේ එතුමා වුණත් කැමති වෙන එකක් නැහැ. රියන්සි මහත්තයත් කැමති වෙන්නේ නැහැ. අපි යාට පක්ෂේ නීතිඥය කියනට තත්වේක නිවැරදි නැහැ. අපි එක පොඩ්ඩක් නිවැරදි කරගමු යතින්. දෙවනුව ඔබතුමා ඉදිරිපත් කරපු තර්පණය තමයි 2026 නඩු ගොනු වෙලා තියෙන 25යි. ඒ නිසා නඩු ෆයිල් කරන්න දෙන්නේ නැහැ. එක්ක ලෝයස්ලට මේක එපා වෙලා 20 වෙන හින්දා ෆයිල් කරන්න නැහැ කියන වගේ මතයක් තමයි මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළේ. ඔබතුමාගේ අදහස. නමුත් මම මෙහෙම ගත්තොත් දැන් 2021 2022 2024 2025 ගත්තොත් ඔබ බලන්න මං දෙවෙනියට කියපුවා. ඒ කියන්නේ මොකද්ද? අහන්න නොදී විසිකරපු නඩු සංඛ්‍යාව බලන්නක. 2021 අහන්න නොදී විසිකරලා තියෙන 91ක්. 2022 85ක්. 2023 107ක්. 2024 140ක්. 2024 ඔබ දන්නවා අපි නොවැම්බර් මාසේ ආණ්ඩු පිහිටවන්නේ. හරි. නමුත් කලින් රනිල් වික්‍රමසිංහ ආණ්ඩු තිබුණු කාලේ, කලින් ගෝඨාභයගේ ආණ්ඩු තිබුණු කාලේ තමයි අනිත් අවුරුදු ටික. ඉතින් අපේ අවුරුද්ද ගන්න සම්පූර්ණ 2025 අහන්න නැතුව විසිකරලා තියෙන්නේ නඩු 59යි. එහෙනම් 2021 ඉඳලා අඩුවෙන්ම අහන්න නැතුව නඩු විසිකරලා තියෙන්නේ 2025 අපි මේ හිටපු අවුරුද්දේ වර්තමාන අග්‍රවිංශකාරය ඉන්න අවුරුද්දේ. හරිද? එතකොට ඒකෙම පෙන්නුම් කරනවා, ඔබ දන්නවා නීතිජවරයෙක් වශයෙන් යම් නඩු නීත්‍යානුකූලව ඉදිරියට යන්න බැරි නම් ඒවා ඩිස්මිස් වෙනවා. හරිද? ඒ තත්ත්වය තමයි මෙතන නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ වගේම ඔබ කිව්වා මේ අඩු වෙන්න හේතුව නීතිජවරු නඩු ෆයිල් කරන්නේ නැහැ කියන එක. මම පොඩ්ඩක් ඒ මතයට එකඟ වෙන්නේ නැහැ. මක් නිසාද? හේතුව අපි මූලික හිමිකම් නඩුවක් පවරන්නේ අපේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනකොටනේ. දැන් මේ දත්තයෙන්ම අපිට ස්තර්ක කරන්න බැරිද, මට කියන්න බැරිද, අපේ රජයේ විසින් මිනිස්සගේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් නේද උල්ලංඝනය නොකරන නිසා මිනිස්සු නඩු පවරන්න එන්නේ නැහැ. ඉතින් ඒක හොඳ දෙයක්, එහෙමනම් ඍණාත්මක දෙයක් නෙමෙයි. ඒ තර්කණය මට මේ දත්ත හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. රජයේ සහ රජය අපි විධායකයට රෙහිවනේ ගොඩක් වෙලාට ගරු මන්ත්‍රීතුමා FR එක වැටෙන්නේ. හරිද? විධායකේ යම් ආම්මේකටනේ පොලිසිය වේව මොකක් හරි. දැන් අඩුවීම හරහා පෙන්නන එක ඍණාත්මක නෙමෙයි ධනාත්මක. මොකද්ද මේ රජයේ මිනිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නැහැ කියන තර්කණයත් මේ දත්ත වලින් ගන්න පුළුවන්. හැබැයි වඩාත් වටින එක නෙමෙයි මේ මැයි මාසේ මේක කියෙව්වට මේක JC එකේ මට එන්නේ නැත්තේ පහුගිය මාසේ හදන්න නැත්තේ. ඒ තියෙන අතට තව මාස 8ක් ඉතුරුලා තියෙනවා. මම ඉතින් අපි සන්තෝෂෙමු FR නඩු අඩු වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? රජය විධායකය මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරන්නේ නැහැ කියන මතය. විවාදයක් නෙමෙයි, මම අදහස් විතරයි දන්නේ.
ගරු මන්ත්‍රීතුමා මං තනේ දිගේ. ගරු මන්ත්‍රීතුමා.
ස්තුතිවන්ත වෙනවා ගරු ඇමතිතුමනි. ඔබතුමා සඳහන් කර දෙද්දී පොඩි කරෙක්ෂන් එකක් ඔබතුමාට මේ 25 නඩු ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම මේ අගමිනිසුතුමා පත් කරේ 25 අගභාගයේ. මේ 25 අවුරුද්දේ. එතකොට ඔබතුමාට මේ ඔබතුමා අවධානය යොමු කරනවා මේ 26 අවුරුද්දේ නඩු අඩු වෙනවා කියන්නේ කිසිම රටක නඩු අඩු වෙන්නේ නැහැ. නඩු ප්‍රමාණය අඩු වෙලවා කියන්නේ අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් යම් සහනයක් ලබා ගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා කියන එකයි මගේ හැඟීම. මේ වගේම නීතිජවරුන්ගේ හැඟීමත් රටේ අපිට එන්න අදහස් අපි ඉදිරිපත් කරා අධිකරණයට සහ විනිසුරුවන්ට සහ රටේ ජනතාවට සහ නීතිඥවරුන්ට බාරයි. ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම
බොහොම නිශ්චිතයි ගරු මන්ත්‍රීතුමා. ඒ අනුව පාර්ලිමේන්තුව 2026 ජූනි මාස 9 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබනු ලැබේ.